තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සාදු සාදු.
ගෞරවනීය මෑණියන් වහන්සේ, පරියන්ක භාවනාව සමාධිය වැඩි කර ගැනීමට වඩා උදව් වේ. නමුත් කය නොදැනීමේ පසු සතිපට්ඨානය සිදු වේද? මෙවැනි අවධියකදී සක්මන් භාවනාව පමණක් සිදු කරන ලෙසට උපදෙස් ලැබේ. එනමුත් එම භාවනාව පමණක් සෑහේ දැයි සිටි හැකියක් පවතී. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
නැවතත් ඒ ප්‍රශ්නය යොමු කරන්න.
පරයන්ක භාවනාව සමාධිය වැඩි කර ගැනීමට වඩා උදව් වේ. නමුත් කය නොදැනී ගිය පසු සතිපට්ඨානයක් සිදු වේද?
කය නොදැනී ගිය පසු
සතිපට්ඨානයක් සිදු වේද? මෙවැනි අවධියකදී සක්මන් භාවනාව පමණක් සිදු කරන ලෙස උපදෙස් ලැබේ. එනමුත් එම භාවනාව පමණක් සෑහීදැයි සිටී හැකියක් පවතී. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නේ නම් ඉතාම ප්‍රයෝජනවත් වේ.
ඒ ප්‍රශ්නයේදී ඇත්තටම යම් කිසි සමාධි මට්ටමක් ඇති කරගත්තු කෙනෙක් විමසපු ප්‍රශ්නයක්. පරයන්ක භාවනාවේදී සිත සමාධිමත් වෙන විට යම් සමාධි මට්ටමකදී කය නොදෙනී යාමක් අත්දකින්න පුළුවන් ප්‍රායෝගිකව. භාවනාව හොඳින් ප්‍රගුණ කරපු කෙනෙකුට කය නොදෙනී යන ස්වභාවය අත්දකින්න පුළුවන්. නමුත් එතන කය නොදෙනී ගියත් සිතේ පැවැත්ම එහෙම්මම තියෙනවා. කය නොදෙනී ගියාට සිතේ පැවැත්ම තියෙනවා. සිතේ පැවැත්ම කියලා කියන්නේ වේදනා ස්කන්ධය එතන ක්‍රියාත්මක වෙනවා. සංඥා ස්කන්ධය, විඥාන ස්කන්ධය, සංස්කාර කියන නාම ස්කන්ධය සම්පූර්ණයෙන් මෙතෙන්දී ක්‍රියාත්මක වෙනවා. දැන් එවැනි මට්ටමක ඉන්න කෙනෙකුට කය නොදෙනී ගියා කියලා සතර සතිපට්ඨානය වැඩෙන එක නතර වීමක් වෙන්නේ නැහැ. එතන කායානුපස්සනාව කොටස නතර වෙන්න පුළුවන්. කය නොදෙනී ගියාට පස්සේ තව දුරටත් කය ප්‍රකට කරගන්න බෑ. තව දුරටත් කය ගැන මෙනෙහි කරන්න නොහැකි වෙන්නට පුළුවන්. ඒ නිසා එතෙන්දී කායානුපස්සනා කොටස ප්‍රගුණ වෙන්නේ නැහැ. නමුත් එතනින් එහාට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන කොටස් ඒ පරයන්ක භාවනාව තුළ කය නොදෙනී යාමෙන් පසු කරන්නට පුළුවන්. චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා කියන කොටස් ටික ඒ අවස්ථාව තුළ ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ වගේම එවැනි තත්ත්වයක් තියෙන කෙනෙක් පරයන්ක භාවනාව නතර කරන එක කිසිසේත්ම සුදුසු නැහැ. ඒ එවැනි තත්ත්වයක් තියෙන කෙනෙක් සක්මන් භාවනාවත් කළ යුතුයි, පරයන්ක භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. මොකද පරයන්ක භාවනාවේ ඒ මට්ටමට සමාධිය ඇති කරගත්තු කෙනෙකුට පරයන්ක භාවනාව තුළම ඊළඟ පියවරට යන්නට ඕන. පරයන්ක භාවනාව තුළම යන්න පුළුවන්. එතනින් එහාට කය නොදෙනී ගියාට පස්සේ හිතට දැනෙන ඒ හිස් භව තුළ, කිසිවක් නැති හිස්ස භාවයේ තුළ, ඒ හිස්ස භාවයේ තුළ තියෙන වේදනාව හඳුනා ගන්නට ඕන. ඒ කිසිවක් නැති හිස්ස භාවයේ තුළ තියෙන සංඥා වඳුනා ගන්නට ඕන. ඒ හිස්ස භාවයේ තුළ තියෙන විඥානය අඳුනා ගන්නත් ඕන. ඒ වගේ මේ හිස්ස භාවයේ තුළ සියුම්ව තියෙන සංස්කාර සිතුවිලිත් දකින්නට ඕන. ඕලාරිකව කෙනෙකුට හිතෙන්න පුළුවන් එතන සිතුවිලි නැහැ කියලා. නමුත් අපි චිත්තානුපස්සනාව තුළ නිරත වෙලා තව දුරටත් පරයන්කය විදර්ශනාවට නගනකොට එතන සියුම්ව සිතේ තියෙන සංස්කාර දකින්න පුළුවන්. සිතේ තියෙන වේදනාව, සුඛ වේදනාව දකින්න පුළුවන්. සංඥාව දකින්න පුළුවන්. විඥාණය දකින්න පුළුවන්. ඒ නිසා එවැනි අත්දැකීමක් තියෙන කෙනෙක් පරයංක භාවනාව තුළ නාමස්කන්ධය හඳුනා ගැනීමට නාමස්කන්ධය අවබෝධ කර ගැනීමට උත්සාහ කළ යුතු වෙනවා. පරයංක භාවනාව නතර කරන්න එපා. පරයංක එක දිගටම ප්‍රගුණ කරන්නත් ඕන. ඒ වගේම සක්මන් භාවනාවත් ප්‍රගුණ කරන්න පුළුවන්.
එහිමයි මෑණියන් වහන්ස. දෙවෙනි ප්‍රශ්නය, ගරු හිමි වහන්ස, යෝගාවචරයේ භාවනා කරන විට සතිය ඉදිරියේ තබාගෙන වෙනත් ධර්ම කරුණුවලට ප්‍රධාන ක්‍රියාව දින භාවනාව සම්බන්ධයෙන් වෙනත් ධර්ම කරුණුවලට සිත යොමු කිරීම මූලික භාවනාවට පටහැනිද? කරුණාකර පහදා දෙන්න බැරිද?
සක්මන් භාවනාව කරන විටද ඒක අහලා තියෙන්නේ?
එහෙම සදාතල නෑ මම යොතරාවක් කියන්න නෑ. යෝගාවචරයේ භාවනා කරන විට සතිය ඉදිරියේ තබාගෙන වෙනත් ධර්ම කරුණු වලට සිත යොමු කිරීම මූලික භාවනාවට පටහැනිද?
ඔව්. ඒකෙන් අදහස් කරන්නේ තමන් කරන ප්‍රධාන භාවනාව තමතරව වෙනත් කර්මස්ථාන වලට යන්නේ. ඒක ප්‍රශ්නේ පැහැදිලිමදි.
ඒ වගේ තමයි දැන් වෙනත් ධර්ම කරුණු වලට කියලා දෙනවා බාහිර ප්‍රතිදින්න තියෙන භාවනාව සම්බන්ධ දෙයක්. වෙනත් ධර්ම කරුණු වලට සිත යොමු කිරීම.
ඔව්. දැන් අපි මූලික භාවනාව විදිහට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ආනාපාන සතිය ප්‍රගුණ කරන කෙනෙක් නම් අපි එක දිගටම ආනාපාන සති අරමුණේම රැඳී සිටින්නට ඕන. අපි ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කරගෙන ආනාපාන සතිය මූලික වශයෙන් භාවනා විදිහට ප්‍රගුණ කරන කෙනෙකුට ටික දුරක් ආනාපාන සතිය කරලා වෙනත් කරුණක් හිතන එක සුදුසු නෑ. අපි එක දිගටම ආනාපාන සති අරමුණේම ප්‍රගුණ කරන්නට ඕන. නමුත් අපි අර මුලින් පළවෙනියට සාකච්ඡා කරපු ප්‍රශ්නෙට අදාළව වගේ ගත්තොත් ආනාපාන සතිය වුණත් බොහෝ කාලයක් තිස්සේ භාවිත බහුලීකృత කරපු කෙනෙකුට කය නොදෙනී යන තත්වයකට සිතපත් වෙන්නට පුළුවන්. එවැනි තත්වයකටපත් වුණොත් එතෙන්දී අපිට තවදුරටත් ආනාපාන සති අරමුණ සොයන්න බැහැ. එතෙන්දී අපිට වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ පැත්තට විදර්ශනාව පැත්තට යොමු වෙන්න පුළුවන්. නමුත් ඊට මෙහා ආධුනික තත්ත්වයේ භාවනා කරන කෙනෙකුට නම් ආනාපාන සති භාවනාව කරන විට එක දිගටම ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු කරමින් නැවත නැවතත් ආශ්වාස ප්‍රාශ්වාසයම අරමුණු කරගෙන ආනාපාන සතියෙම එක දිගට නිරත වෙන්නට ඕන. ඒ වගේම මෛත්‍රිය ප්‍රගුණ කරන කෙනෙක් නම් ඒ කෙනාට ප්‍රධාන භාවනාව විදියට මෛත්‍රී භාවනාවම එක දිගට ප්‍රගුණ කරන්නට ඕන. නමුත් අපිට භාවනාවේ මූලික පියවර විදියට ඕනෑම කෙනෙකුට භාවනාවේ කවර මට්ටමක සිටින කෙනෙකුට උනත් චතුරාර්ය භාවනාවෙන් ආරම්භ කරන්න පුළුවන්. බුදුගුණ විනාඩි 5ක්, මෛත්‍රිය විනාඩි 5ක්, අසුභ භාවනාව විනාඩි 5ක්, මරණානුස්සතිය විනාඩි 5ක් වැනි විනාඩි 20ක් 30ක් චතුරාර්ය භාවනාව භාවනාවේ ෆවුන්ඩේෂන් එක විදියට අපිට ආරම්භ කරලා එතනින් එහාට අපි හැම කෙනෙකුටම මූලික භාවනාවක් තියෙන්නට ඕන. කෙනෙක්ගේ මූලික භාවනාව මෛත්‍රිය වෙන්න පුළුවන්. කෙනෙකුගේ මූලික භාවනාව සමහර විට දෙතිස් ගුණපේ මෙනෙහි කරන එක වෙන්න පුළුවන්. කෙනෙකුගේ මූලික භාවනාව ආනාපාන සතිය වෙන්න පුළුවන්. කෙනෙක්ගේ නවසීවතිකය වෙන්න පුළුවන්. කවර හෝ තමන් ඒ එදිනෙදා ජීවිතේ නිතර නිතර මෙනෙහි කරන භාවනාවට තමයි අපි මූලික භාවනාව කියලා කියන්නේ. ඒ මූලික භාවනාව කරන අතරතුර වෙනත් වෙනත් අරමුණු භාවනා අරමුණු මෙනෙහි කිරීම නොකළ යුතු දෙයක්.
තුමින් ප්‍රශ්නය කිවිතාවයි. තෙරුවන් සරණයි ගෞරවණීය මෙහෙණිය වහන්ස. පටිච්ච සමුප්පාදය භාවනාවට යොදා ගැනීම කෙසේදයි පහදා දෙන්න ඉල්ලනවා.
පටිච්ච සමුප්පාදය අපිට ඇත්තට මේකත් විදර්ශනා භාවනාවට අයත් භාවනා ක්‍රමයක්. ඒක ගැඹුරු භාවනාවක් ඇත්තටම. නමුත් යම් කිසි කෙනෙකුට පටිච්ච සමුප්පාද භාවනාවක් විදිහට විදර්ශනාව වඩන්න කැමති කෙනෙකුට පටිච්ච සමුප්පාදයේ පළවෙනි මුල් ආකාර 12 හොඳට අපිට පළවෙනි එකේ ඉඳන් මෙනෙහි කරන්න පුළුවන්. දැන් අපි පටන් ගන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. එතකොට අපි මුලින්ම බලන්න ඕනි ඒ භාවනාවට නගන කෙනෙක් මොකක්ද මේ අවිද්‍යාව කියන්නේ. ඒක අපි අර පොතේ තියෙන එකම කටපාඩම් කරලා මෙනෙහි කරන එක නෙවෙයි, තමන් තුලින් ප්‍රත්‍යක්ෂ වේක මතු කර ගන්නට ඕන. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? දැන් අවිද්‍යාව කියලා කිව්වම චතුරාර්ය සත්‍ය හරි හැටි නොදත්කම. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය මොකක්ද කියලා හරියට දන්නේ නැහැ. දුක්ඛ සමුදය කියලා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය කියන්නේ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන්නේ කුමක්ද කියලා හරි හැටි අවබෝධ නොකිරීම තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට ඒක තමන්ට ගලපල බලන්න ඕනි. මගේ සිත තුළ කොයි තරම් දුරට අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවද? අර නිකම් අතු පිට කරුණු මෙනෙහි කරන එක නෙවෙයි, අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වහම තමන් එදිනෙදා ජීවිතය තුළ අවිද්‍යාව පදනම් කරගෙන මොන තරම් කර්ම සංස්කාර රැස් කරනවද කියන එක තමන්ටම පේන්නට ඕන. තමන් එතකොට සංස්කාර කියලා කියන්නේ එතන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. අවිද්‍යාව නිසා අපි පින්, ඒ කියන්නේ කුසල් සිතුවිලි අපි රැස් කරනවා, ගොඩ ගහනවා, උපාදානය කරනවා. අවිද්‍යාව නිසා අපි අපුඤ්ඤාභි සංඛාර, ඒ කියන්නේ අකුසල් සිතුවිලිත් අපි රැස් කරනවා, උපාදානය කරනවා, ගොඩ ගහනවා, කුසල් අකුසල් රැස් කරනවා. සරලව කිව්වොත් අපි කුසල් අකුසල් රැස් කරනවා. ඒ වගේම ආනිඤ්ඤාභි සංඛාර කියන්නේ ධ්‍යාන සිත්. යම් කිසි කෙනෙක් සමාධිය ප්‍රගුණ කරලා යම් ධ්‍යාන සිතක් තියෙනවනම් අපි දන්නවා සමහර අය ඉන්නෝ ඒ ධ්‍යාන සිතට ඇලිලා ඉන්නවා. එයාල කැමති නෑ එතනින් එහාට යන්න. විදර්ශනා භාවනාවක් කරන්නවත් කැමති නෑ. මොකද අර සමත භාවනාවක් තුලින් ඒ සමාධිය තුල තියෙන සැපයට, ධ්‍යාන සැපයට ඇලෙනවා, උපාදානය වෙනවා. එතකොට ධ්‍යානයට ඇලෙනවා කියලා කියන්නේ මොකද්ද? ආනිඤ්ඤාභි සංස්කාර රැස් කිරීම. ඒ නිසා එතන අපි දකින්න ඕන අවිද්‍යා පත්‍ය සංඛාරා කිව්වහම තමන්ගේ සිත තුළ අවිද්‍යාව කොයි කොයි ආකාරයට ක්‍රියාත්මක වෙනවද? මගේ සිත තුළ දවස පුරා අවිද්‍යාව නිසා මෙන්න මේ විදියට කුසල් අකුසල් කර්ම උපාදානය කරනවා, රැස් කරනවා. එහෙනම් මෙන්න මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන එක තමන්ට ගලපල බලන්න ඕනේ. ඒක අපි පොතේ තියෙන කරුණ මෙනෙහි කරනවා නෙවෙයි, ඒක තමන්ට ගලපල බලන්න ඕනේ. තමන්ගේ සිතේ මෙන්න මේ තරම් දුරට අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා, මම මෙන්න මේ විදිහට අවිද්‍යාවෙන් ලෝකය දිහා බලනවා, මම කියලා දකින්නෙත් අවිද්‍යාවෙන්. අපි සක්කාය දිට්ඨිය මම කියන දෘෂ්ටිය ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ මේ රූපය හරියට දුකක් කියලා අවබෝධ කරන්න නැති නිසා, මේ රූපය අනිත්‍ය දෙයක් කියලා හරියට දැකලා නැති නිසා තමයි අපි රූපයට උපාදානය වෙන්නේ. එතන තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ලොකු මාත්‍රකාවක්. එතකොට තමන්ට ඒක ගලපලා තමන්ගේ සිත තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන ආකාරය දකින්නට ඕන. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතු කොටගෙන තමන් කුසල් අකුසල් සංස්කාර රැස් කරන ආකාරය දකින්නට ඕන. ඒ වගේම සංකාර පත්‍ය විඥාන. ඒ කියන්නේ මෙන්න මේ කුසල් අකුසල් කර්ම සංස්කාර රැස් කරන නිසා තමයි නැවත ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙන්නේ. සංඛාර පත්‍ය මේ සංස්කාර ප්‍රත්‍යෙන්මයි. දැන් අපිට මරණාසන්න මොහොතේදී කුසල් සිතක් හෝ අකුසල් සිතක් හෝ කවර හෝ කර්ම සංස්කාරයක්. චුති සිතේදී කර්ම විඥාණයට මේ කර්ම සංස්කාර රැස් වෙන නිසා, කර්ම සංස්කාර සිහිපත් වෙන නිසා තමයි අපිට නැවත චුතියක්, නැවත උප්පත්තියක් ගෙන දෙන්නේ. එහෙනම් සංස්කාර ප්‍රත්‍යයෙන් ප්‍රතිසන්දි විඥානයක් හටගන්නවා කියන එක අවබෝධ කරගන්නට ඕන. සංකාර පත්‍ය විඥානං, ඒ වගේම විඥාන පත්‍ය නාම රූපං. දැන් මේ ප්‍රතිසන්දි විඥානය නිසා අපි යම් තැනක ප්‍රතිසන්දියක් අපිට ගෙන දුන්නොත්, දැන් උදාහරණයකට ගත්තොත් ගිය භවයේ අපි මැරෙන මොහොතේදී, මරණාසන්න මොහොතේදී චුතිසිතේදී අපිට කුසල සංස්කාර අපිට සිහිපත් වෙලා තියෙනවා. මරණාසන්න මොහොතේදී අපි හැම කෙනෙකුටම කුසල සංස්කාර තමයි කර්ම විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ. ඒ කුසල සංස්කාර නිසා අපිට නැවත ප්‍රතිසන්දියක් ගෙන දුන්නා. මනුෂ්‍යාත්ම භාවය ඒ කුසල විපාකයක් විදියට මනුෂ්‍යාත්ම භාවය ගෙන දුන්නා. දැන් මේ මනුෂ්‍යාත්ම භාවය ලැබුණු මොහොතේ පටන් මොකද වෙන්නේ? නාම රූප දෙක ක්‍රියාත්මක වෙනවා. සිතයි කයයි දෙක ක්‍රියාත්මක වෙනවා. විඥාන පත්‍යය නාම රූපං. එතකොට අපි දකින්නට ඕන ප්‍රතිසන්දිය ගෙන දුන්නා. මව් කුසේ කලල රූපේ ගිහිල්ලා මේ විඥාණය එල්ලිච්ච මොහොතේ පටන්, කලල රූපේ තුල මේ විඥාණය බැසගත් මොහොතේ පටන් මේ නාම රූප දෙක මව් කුස තුල වර්ධනය වෙච්ච හැටි, ඒ වගේම මව් කුසෙන් එළියට ඇවිල්ලා මේ නාම රූප දෙක ක්‍රියාත්මක වෙන හැටි අපි අපිටම ගලපලා බලන්නට ඕන. ඒ විදිහට නාම රූප ප්‍රත්‍යයෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලායතන. එතකොට මෙන්න මේ විදිහට නාම රූප දෙක නිසා සලායතන. සලායතන කියන්නේ ඇස කන නාසය දිව කය සිත. මෙන්න මේ කියන ආයතන අපේ ක්‍රියාත්මක වෙන ආකාරය. ඇසේ චක්ඛ ආයතන, සෝත ආයතන ආදී වශයෙන් මෙන්න මේ ආයතන ක්‍රියාත්මක වෙන ආකාරය දකින්නට ඕන. ඒ විදිහට අපි එකින් එකට අවිද්‍යාව නිසා මෙන්න මේ විදිහට සංඛාර ඇති වෙනවා, සංඛාර නිසා විඥානය ඇති වෙනවා, විඥානය නිසා නාම රූප, නාම රූප නිසා සලායතන, සලායතන නිසා පස්සය. ඒ විදිහට අපි පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භවෝ, භව පච්චා ජාති. ජාති කියන තැනට මැවිලා ජාතිය නිසා නැවත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන එතනින් සම්පූර්ණ දුක්ඛ සත්‍ය දකින්න පුළුවන්. අපි අර පටිච්ච සමුප්පාද කාරණා ටික තමන්ට එකෙන් එක එකෙන් එක ගලපලා තමන්ගේ ජීවිතය තුළ ඒව ක්‍රියාත්මක වෙන ආකාරය දැකලා අවසානයේදී අපි ජාතිය දකිනවා. ඒ ජාතිය නිසා අර ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් ටික ඔක්කොම 11 ගින්න දුක්ඛ සත්‍ය විදිහට අපිට මුහුණ දෙන්න වෙන ආකාරය දකිනවා. එතන අපිට දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න පුළුවන් මේ මොහොතේ. එතනින් දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන අපි එතනින් එහාට මේ දුක නැති කරන්න නම්, ජාතිය නැති කරන්න නම්, මේ දුක කෙලවර කරන්න නම් කුමක්ද කළ යුත්තේ? අවිජ්ජායත් ඒව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. ඒක අපි අනිත් පැත්තට දකිනවා. දැන් මේ සංස්කාර ටික අපිට, අපි මේ සංස්කාර ලෝකයේ දුකක් කියලා අවබෝධ කරගෙන මේ නාම රූප දෙකේ පැවැත්ම දුකක් කියලා අවබෝධ කරගෙන අපිට පුළුවන් නම් ඒ සංස්කාරවලට තියෙන උපාදානයේ ඇල්ම, තණ්හාව, සංස්කාර ගොඩගසන එක නවත්තන්න පුළුවන් නම් එතනින් සංඛාර නිරෝධය නිසා විඥාන නිරෝධය සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට අපිට ඒකක් දකින්න පුළුවන්. ඒක ටිකක් ගැඹුරු දෙයක්. නමුත් ඒක යම් කිසි කෙනෙකුට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම්, එක එක කොටස අරගෙන මෙනෙහි කරන්න පුළුවන් වුණොත් ඒකත් ගැඹුරු විදර්ශනා භාවනාවක් විදිහට තමන්ට ගලපලා මෙනෙහි කරන්න පුළුවන්.
හතරවෙනි ප්‍රශ්නය, ගෞරවනීය මෑණියන් වහන්සේ, මේ ප්‍රශ්නය මම අසා ඇති දේශනාවක් සම්බන්ධයෙන්. ගායනෙක් සහ නැටුම් යනාදී ජනතාව පිළවන රැකියාවන් යෙදීම අපායගත වීමට හේතුවක් යයි තාලපුට සූත්‍රයේ සඳහන් ඇතැයි පැවසේ. කරුණාවෙන් මේ පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
දැන් නැටුම් ගැයුම් කියලා කියන්නේ ඇත්තටම දැන් මේ සම්මුති ලෝකයේ තුල තියෙන දෙයක්. දැන් සම්මුති ලෝකයේ අපේ ඇස පිනවීමට, සම්මුති ලෝකයේ කන පිනවීමට, විශේෂයෙන් දැන් අපේ නැටුම් දැකලා අපේ ඇස අපි සතුටු වෙනවා. යම් කිසි නැටුමක්, යම් රංගනයක් දැකීම තුලින් හිතේ යම් කිසි සුඛාස්වාදයක්, සතුටක්, කැමැත්තක් හිතේ ඇති වෙනවා. ඒවගේම තමයි ගැයුම් එකන අපි යම් කිසි සින්දුවක් කහනවනං ඒවගේ අවස්ථාවකදී අපි ඒක ආශ්වාදය කරනවා. සරලවකිව අපි කනපිනවනවා. ඇස පිනවන එක කනපිනවන එක තමයි අපි නැටුම් ගැයුම් වලින් ඇසයි කනයි විතරක් නෙමේ ඇත්තටම සෑම ඉන්ද්‍රියක්ම පිනවනවා. ඇස කන විතරක් නෙවෙයි සෑම ඇස කන නාසය දිවකය සිත කියන මේ සෑම ඉන්ද්‍රියක්ම නැටුම් ගැයුම් තුලින් අපි පිනවනවා, සතුටු වෙනවා, අපි ඒක ආශ්වාදය කරනවා. ඒ පිනවන හැම මොහොතක් තුළම තමන් හිතල බලන්න අපේ සිත තුළ ඇති වෙන්නේ රාගදේශ මෝහද, එහෙම නැත්නම් ලෝභ දේශ මෝහ සිතුවිලිද ඇති වෙන්නේ, එහෙම නැත්නම් අපේ සිත තුළ ඇති වෙන්නේ අලෝභ අද්වේෂ මෝහ කියන සිතුවිලිද. අපි නැටුම් ගැයුම් ඒ හැම දෙයක්ම දකින හැම මොහොතකම අපේ සිත තුළ ඇති වෙන්නේ රාග ද්වේෂ මෝහ. රාග ද්වේෂ මෝහ තමයි සිතේ ජනිත වෙන්නේ. අලෝභ දෝෂ මෝහ ජනිත වෙන්න නම් ඒවා නරඹන කෙනා, ඒ සින්දු අහන කෙනා, ඒ නැටුම් බලන කෙනා විදර්ශනාවේ ගැඹුරට ගිහිල්ලා එයා විදසුන් ඇසින් ඒ දිහා බලන් ඉන්නවන ඒ දර්ශනය දිහා ඒ සින්දුව දිහා එයා විදසුන් ඇසින් දකිනවන එයාට දකින්න පුළුවන් මේ වෙලාවේ චක්කු විඥාන ඇති වෙවි නැති වෙවි යන හැටි, එහෙම නැත්නම් සෝත විඥාන ඇති වෙවි නැති වෙවි යන හැටි, ශබ්ද තරංග ටිකක් ඇති වෙවි නැති වෙවි යන හැටි. එහෙම විදර්ශනාවෙන් දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාගේ සිත තුළ අලෝභ ද්වේෂ මෝහ ඇති වෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් සිද්ධ වෙන්නේ රාග ද්වේෂ මෝහ හටගන්න එක. ඉතින් රාග ද්වේෂ මෝහ හටගන්න දෙයක්, ඒ කියන්නේ අපි කරන දේ තුළ අන් අයගේ රාග ද්වේෂ මෝහ වැඩෙනවනම් ඒක අපිට අකුසලයක්. අපි කරන දේ තුළ අන් අයගේ රාග දේශ මෝහ වර්ධනය වෙන දෙයක් වෙනවනම් ඒ අය තව තවත් මුලාවටපත් වෙනවනම් ඒ අය තව තවත් මිත්‍යා දෘෂ්ටියටපත් වෙනවනම් ඒ අය සංසාරේම රැඳෙන අකුසල් කරගන්නවනම් එවැනි දෙයකට අපි දායක වීම, එවැනි දෙයකට අපි අනුග්‍රහය දැක්වීම අපිට කර්මයක් සකස් වෙනවා. අපිටත් ඒක අකුසලයක් බවට පත් වෙනවා. ඒකයි මේ නැටුම් ගැයුම් වැයුම් ආදිය තුලින් තමන් තේරුම් ගන්නට ඕන තමන්ගේත් අන් අයගේත් රාග දේශ මෝහ ක්‍රියාත්මක වීමක් තමයි, අකුසල සංස්කාර රැස්වීමක් තමයි එතන සිද්ධ වෙන්නේ.
ගෞරවනීය මෑණියන් වහන්ස, ආශ්‍රව කෙලෙස් උපක්ලේශ ඕග අතර සම්බන්ධය කරුණාකර පහදා දෙන්න මේ ඉල්ලා සිටිමි.
ආශ්‍රව කියලා කියන්නේ ඇත්තටම කාලාන්තරයක් තිස්සේ, ආත්ම ගණනාවක් තිස්සේ, සමහර විට කල්ප ගණනක් තිස්සේ වෙන්න පුළුවන්. කල්ප ගණනක් තිස්සේ අපි ඇසුරු කරපු දේවල් තමයි ආශ්‍රව කියලා කියන්නේ. දැන් කාමය කියලා කියන්නේ ඇත්තටම ආශ්‍රවයක්. අපි කල්ප ගණනාවක් තිස්සේ කාමය ඇසුරු කරලා තියෙනවා. කල්ප ගණනාවක් තිස්සේ අපි කාමය ඇසුරු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපිට වර්තමාන භවය තුල කාම අරමුණක් ඇති වෙනකොටම ඇයි අපි ඒක ආශ්‍රාද කරන්නේ? ඒක අපි පුරුදු කරලා තියෙන නිසා. සසර පුරා අපි කාමයේ ඇසුරු කරලා තියෙන නිසා, සසර පුරා අපි කාමයේ පුරුදු පුහුණු කරලා තියෙන නිසා අපිට මේ භවයේ ඇස කනනාසාදී ඉන්ද්‍රයන්ට කාමයේ ඇති වෙන අරමුණ මුණ ගැහෙනකොටම අපි ඒක ආස්වාද කරනවා. එතකොට මේ ආශ්‍රව කියලා කියන්නේ අපි කල්ප ගණනක් තිස්සේ, කාලාන්තරයක් තිස්සේ අපේ සිත් තුළ පැලපදියම් වෙලා තියෙන ක්ලේශ, තැම්පත් වෙලා සිත්වල තැම්පත් වෙලා තියෙන කෙලෙස් වලට තමයි කාලාන්තරයක් තිස්සේ තැම්පත් වෙලා තියෙන කෙලෙස් වලට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඊළඟට ඇහුවා කෙලෙස් නේද? ඊළඟට ඇහුවේ කෙලෙස්. එතකොට ක්ලේශ කියලා කියන්නේ ඇත්තටම අපිට මේ මොහොතේ, දැන් මේ මොහොතේ අපේ සිත් තුළ මේ වෙලාවේ බොහෝ දෙනෙක්ගේ සිත් තුළ කෙලෙස් නැහැ. මොකද හේතුව? දැන් මේ වෙලාවේ ධර්මය මෙනෙහි කරන්නේ. ධර්මය ශ්‍රවණය කරනවා. ධර්මය මෙනෙහි කරනවා. එතකොට දැන් තමන්ගේ සිතේ තියෙන රාග දේශ මොහ කියන කෙලෙස් තදංග වශයෙන් තාවකාලික වශයෙන් මේ වෙලාවේ සිත් තුළ හැම කෙනෙක්ගෙම කෙලෙස් යටපත් වෙලා තියෙනවා. එතකොට කෙලෙස් කියලා කියන්නේ මේ මොහොතේ හට ගන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ දැන් අපිට මේ මොහොතේ ඇහෙන ශබ්දයක් නිසා, අපිට පෙනෙන රූපයක් නිසා, අපිට දැනෙන ස්පර්ශයක් නිසා, අපේ අපිට දැනෙන යම් කිසි රසයක් පහසක් නිසා, අපිට මතක් වෙන යම් කිසි අරමුණක් නිසා අපි ඒ දේ වැරදි විදිහට මෙනෙහි කරොත්, අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරොත් වර්තමාන මොහොතේ සිත තුළ කෙලෙස් ජනිත වෙන්න පුළුවන්. කෙලෙස් කියලා කියන්නේ මේ රාග දේශ මොහ සිතුවිලි. එතකොට උපක්ලේශ කියලා ඇහුවා. උපක්ලේශ කියලා කියන්නේ ඇත්තටම දැන් උපක්ලේශ කියන දේවල් එන්නේ හොඳ දේවල් විදිහට. උදාහරණකින් පැහැදිලි කරන්න. දැන් අපි භාවනා කරගෙන යනකොට ගොඩක් වෙලාවට ඒක ලැබෙන්නේ ආධුනික මට්ටමේ අයට. භාවනා කරගෙන යනකොට අපිට හිත ඔන්න ටිකක් තැම්පත් වෙගෙන එනකොටම අපිට බොහෝම ප්‍රභාස්වර ආලෝක පේනවා. හරීම ලස්සනට කහපාටට එක එක විදියට ප්‍රභාස්වර ආලෝක හිතට පේනවා. දැන් හිතමු අපි ආනාපාන සති භාවනාව කරගෙන යනවා. ඒ කරගෙන යනකොට හිත චුට්ටක් තැම්පත් වෙනකොටම අර ආලෝක නිමිති, අර ආලෝක සංඥාවන් අපිට පේන්න ගන්නවා. එතකොට යෝගාවචරයන් මොකද වෙන්නේ? උපක්ලේශවලට යට වෙනවා. උපක්ලේශ කියලා කියන්නේ එතෙන්දි අර අලුතෙන් හටගත්තු දෙයකට ඒ කෙලේශයට අපි උපාදානය වෙනවා. දැන් අපි එතෙන්දි ආනාපාන සති අරමුණ නතර කරලා අපි කැමති අර ආලෝකය දිහා බලන් ඉන්න. ඒ ආලෝකයට හරි කැමැත්තක් ඇති වෙනවා. Tamanta මතකනේ දැන් මම භාවනාව විදියට කරගෙන ගිය ආනාපාන සතිය කියන එක අරමුණ අමතක වෙනවා. භාවනා අරමුණ අමතක වෙලා අර පස්සේ ඇති වෙච්ච දෙයකට අපි යට වෙනවා. පසු ඇති වෙච්ච ක්ලේශයකට අපි යට වෙනවා. ඒ විදිහම තමයි ඔය භාවනා කරනකොට සමහර වෙලාවට ඇඟ සැහැල්ලු වෙනවා. ඇඟ බොහෝම සැහැල්ලු වෙනකොට අපි ඒ සැහැල්ලුවට, ඒ දැනෙන ප්‍රීතියට, ඒ දැනෙන සුඛයට අපි දන්නේම නැතුව ඇලෙනවා. අපි ඇලෙනවා. එතනක් තියෙන උපක්ලේශ. උපක්ලේශයකට යට වෙන එකක්. ඒ කියන්නේ ඒක එන්නේ හොඳ දෙයක් විදිහට එන්නේ, මතු වෙන්නේ, ප්‍රකට වෙන්නේ. හැබැයි ඒකෙන් වෙන්නේ අපි අපේ ක්ලේශ ධර්මවලට යටවීමක්. උපක්ලේශයන්ට යටවීමක්. ඕග කියලා කියන්නේ තණ්හා ඕග, දිට්ඨි ඕග, භව ඕග. දැන් ඒ කියන්නේ අපි දැන් කියන්න පුළුවන් අපි ඕගයන්ට හසු වෙලා ඉන්නේ කියලා. අපි හැම කෙනෙක්ම ඕගයන්ට හසු වෙලා ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඇයි මේ ඕගයන්ට හසු වෙලා කියන්නේ? ඕග කියන්නේ සැඩපහර. ඕගයක් කියලා කියන්නේ සැඩපහරක්. දැන් අපි හසු වෙලා ඉන්නේ මොන සැඩපහරකටද? කෙලෙස් ඕගයට. කෙලෙස් සැඩපහරට හසු වෙලා ඉන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නොකරපු සෑම කෙනෙක්ම මේ ඕගයන්ට යට වෙලා ඉන්නේ. මොනවාද මේ ඕග කියන්නේ? කෙලෙස් සැඩපහරට, කාම ඕගයට. කාමය කියලා කියන්නේ අපිව මේ සසරේ රඳවා තබන දේවල්. කාමයට යම් කිසි කෙනෙක් යට වුණොත් අපිට මේ සසර දුකෙන් ගොඩ එන්න බෑ. කාම ඕගයට අපි අහු වෙනවා. කෙලෙස් සැඩපහරට අපිව යට වෙනවා. ඒ වගේම තමයි භව ඕග. භවයේ, මේ භවයට රඳා සිටීමේ කැමැත්ත, මේ භවයට ආශාව ඇති වුණොත්, භව තණ්හාව ඇති වුණොත් අපි මේ සසර සැඩපහරට නැවත හසු වෙනවා. ඕගතරණ කියන වෙනම සූත්‍ර දේශනාවකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කොහොමද අපි මේ ඕගයන් තරණය කරන්නේ? ඕගයන් කියලා කියන්නේ මේ කෙලෙස් කොහොමද අපි නැති කරන්නේ? කෙලෙස් සැඩපහර අපි කොහොමද ඉවත් කරන්නේ? මේ කෙලෙස් සැඩපහරෙන් අපි කොහොමද එතෙර වෙන්නේ? ඕගතරණ කියන්නේ මේ කෙලෙස් නැමැති ඕගයන්ගෙන් අපි එතෙර වෙන්නේ කොහොමද? අපි තරණය කරන්නේ කොහොමද කියන එක. එතකොට ඕග කියලා කියන්නේ අපි මේ කෙලෙස් වලටම කිය තවත් දෙයක් කෙලෙස් සැඩ බහර ඕක කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි
මෑණියන් වහන්සේ හරි ප්‍රශ්නය ගෞරවනීය මෑණියන් වහන්සේ මුතුගණන් කියන අකාලික ගුණය පැහැදිලි කර දෙන මේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා
අකාලික ගුණය නේද? ඔව්. ඔව්. අකාලික කියලා කියන්නේ ඇත්තටම ධර්ම රත්නයේ තියෙන ගුණයක්. අකාලික ගුණය කියලා කියන්නේ අපිට සරලව ගත්තොත් කල් නොයවා විපාක දෙන. කල් නොයවා විපාක ගෙන දෙන දෙයට අපිට කියන්න පුළුවන් අකාලික කියලා. විශේෂයෙන්ම දැන් ඒකේ අපි පැහැදිලිව විස්තර කරොත් යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිලා ඒකේන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ජීවිතය තුලදී ඉතාමත් හොඳින් ප්‍රගුණ කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒ වගේම සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් භාවිත බහුලීකృత කරනවා නම් ඒ අයට කල් නොයවා විපාක ලැබෙනවා මොනවද ලැබෙන විපාක මේක අකාලික ධර්මයක් කියලා අපි කියනවා යම් කිසි කෙනෙක් මේ නිවන් මගට ප්‍රවිෂ්ට වෙලා ඒකේන අවංකවම නිවන් මග ප්‍රතිපත්ති පූර්ණණය කරනවා නම් මේ නිවන් මග සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ප්‍රතිපත්ති පූර්ණණය කරනවා නම් යම් කිසි කෙනෙක් මේ ජීවිතය තුළ අවංක වේ ප්‍රතිපත්ති පුරනවා නම් ඒ කෙනාට මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ලැබෙනවා මේ ජීවිතය තුළදීම ප්‍රතිඵල ලැබෙනවා අපි මේ ජීවිතයේ සම්මා සතිය හොඳින් දියුණු කරනවා නම් මේ ජීවිතේ අපි සම්මා සමාධිය හොඳින් සමත විදර්ශනා වශයෙන් සම්මා සමාධිය දියුණු කරනවා නම් සම්මා දිට්ඨිය අපි දියුණු කරනවා නම් කල් නොයවා අපිට මේ ජීවිතය තුලදීම මාර්ගඵල ධර්ම ප්‍රතිවේද කරන්න පුළුවන් මාර්ගඵල ධර්ම සාක්ෂාත් කරන්නට පුළුවන් ඒකයි මේක අකාලික ධර්මයක් කියලා කියන්නේ
මේ මඟදී මහත්මීලම් ප්‍රශ්නය ගෞරවනීය මෑණියන් වහන්ස සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන අජත්ත බහිද්ද යන වචන උදාහරණ සහිතව පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට මේ ජීවිතයේදීම නිවන් අවබෝධී භව ගමන පෙරවර කිරීමේ වාසනාව ඒකාන්තයෙන් උදා වේවා.
හොඳයි සතිපට්ඨාන සූත්‍රයේ අපිට හැම තැනකම මුණ ගැසෙන වචන දෙකක් තමයි අජත්ත බහිද්දාවා. මොකක්ද මේ අජත්ත කියලා කියන්නේ අජත්ත කියලා කියන්නේ සිංහලෙන් ගත්තොත් අපි අජත්තික කියලා කියනවා බහිද්දාවා කියලා කියන්නේ බාහිර කියලා කියනවා දැන් අජත්ත අජත්තික කියලා කියන්නේ හරිම සරලව තේරුම් ගන්න පුළුවන් අජත්තික කියලා කියන්නේ මෙන්න මේ අපි සම්මුතියෙන් කතා කරන්න වෙනවා තමන්ගේ කයයි සිතයි එන අපි මේ මම කියලා හිතාගෙන ඉන්න මේ කයට මේ සිතට තමයි අපි අජ්ජත්තික කියලා කියන්නේ. අපි එතකොට තමන්ගේ කයේ ස්වභාවය අවබෝධ කරගන්නට ඕන. අපි කායානුපස්සනාවේ සතිපට්ඨානේ කායානුපස්සනාවේ භාවනා ක්‍රම කිහිපයක්ම තියෙනවා. ඒ කායානුපස්සනාවේ තියෙන සෑම භාවනා ක්‍රමයක් තුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ තමන්ගේ මේ අජ්ජත්තික කය අවබෝධ කරගන්න. මේ මගේ කියලා හිතාගෙන ඉන්න මෙන්න මේ පෙනෙන්න තියෙන මේ කබලික අපිට පෙනෙන දැනෙන ස්පර්ශ කරන්න පුළුවන් මේ කය අවබෝධ කරගන්න අජ්ජත්තික කය. ඒ වගේම සිතත් අවබෝධ කරගන්න. තමන්ගේ සිත අපි දන්නවනේ. තමන්ගේ සිතේ ස්වභාවය මේ වෙලාවේ තරහක් එනවද මේ වෙලාවේ රාගයක් ඇති වෙනවද දැන් කුසල් සිතක් තියෙනවද කියලා තමන්ගේ සිත ගැන තමන් දන්නවා. අපි අනුන්ගේ සිත ගැන දන්නේ නැහැ. අපි තමන්ගේ සිත ගැන දන්නවා. එතකොට අජ්ජත්තික ලෝකය. අජ්ජත්තික ලෝකය කියන්නේ මොකද්ද? අපි තව විදිහකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මේ ලෝකය අවබෝධ කරන්න. ලෝකය කියලා කියන්නේ මොකද්ද? මේ බඹයක් පමණ මෙන්න මේ ශරීරය අවබෝධ කරන්න කියන මේ බඹයක් පමණ ශරීරය සහ මේ ශරීරය ඇතුලේ තියෙන සිත. මේක තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට අපිට අජ්ජත්තික කියන එකටම කියන්න පුළුවන් අජ්ජත්තික ලෝකය බාහිර ලෝකය කියලා. එතකොට අජ්ජත්තික ලෝකය කියලා කියන්නේ තමන්ගේ සිත, තමන්ගේ කය. අජ්ජත්තික කියන කියන්නේ. බාහිර කියලා කියන්නේ මොකක්ද? බාහිර කියලා ගත්තම මේ තමාගෙන් පිට තමා ඇරුණුකොට සියලුම දෙනා සියලුම සත්වයන් බාහිර සත්වයන් විතරක් නෙවෙයි බාහිර කියලා ගත්තට පස්සේ සජීවි අජීවි ඕනම දෙයක් බාහිරයි දැන් අපිට පෙනෙන මේ ශාලාව කියලා කියන්නේ මොකද්ද බාහිර දෙයක් අපිට මේ පෙනෙන ශාලාව කියන්නේ බාහිර දෙයක් අපිට මේ ශාලාව ඇතුලේ දිස්වෙන පිරිසක් ඉන්නවා මේ ශාලාව ඇතුලේ කිහිප දෙනෙක් ඉන්නවා මේ ඔක්කොම ඉන්නේ බාහිර පුද්ගලයෝ මේ බාහිර සත්ව කොටාශ ටික එතකොට ඒකේ අපි තේරුම් ගන්න ඕන අජ්ජත්තික කියන්නේ තමන්ගේ කයටයි හිතටයි බාහිර කියලා කියන්නේ තමන්ගෙන් හැරුණු කොට අනෙකුත් සියලුම සජීවි අජීවි දේවල් වලට තමයි බාහිර කියලා කියන්නේ.
මෑණියන් වහන්සේ ලිඛිත වලින් අවසන් ප්‍රශ්නය ගෞරවනීය මෑණියන් වහන්සේ විහිපයික අරහත් භාවයට පත් වූ විට එදිනම අනිවාර්යයෙන්ම පැවිදි යුතුය. එසේ අවශ්‍ය නොවන බවට සමහර අය ප්‍රකාශ කරති. මෙවැනි මතභේදාත්මක ප්‍රකාශ වලින් තථාගත දේශනාවට හානි වන බව අපගේ හැඟීමයි. කරුණාකර පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට පින් සිදු වේවා.
ඔව්. දැන් ගිහි ජීවිතයේ සිටින කෙනෙක් අරිහත් භාවයට පත් වුණොත් එතිනම පිරිනිවන් පාන්නම ඕනි කියලා දෙයක් නැහැ ඇත්තටම. දැන් අරිහත්ත්වයට පත් වෙච්ච කෙනෙකුට ගිහි ජීවිතේ ruci වෙන්නේ නැහැ. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනෙකුට ගිහි ජීවිතේ කාම අරමුණු ස්පර්ශ කරමින් කාම ලෝකයේ තුල වාසය කරන්න සිතේ ruciකත්වයක් නැහැ. සිතේ කිසිම ආකාරයකින් සම්මුති ලෝකයේ තුල කාම අරමුණු කාම ලෝකේ ආශ්‍රය කරගෙන ජීවත් වීමේ ආශාවක් ඇති වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන්ම තණ්හාව ශ්‍රය කරලා කාම ආශාව ප්‍රහීණ කරලා එවැනි කෙනෙකුට ගිහි ජීවිතය තවදුරටත් ruci වෙන්නේ නැහැ. එවැනි කෙනෙක් ගිහිගෙයින් නික්මිලා යාම තීරණය කරනවා. කියන්නේ ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ. ඒකේ නා ගිහි ජීවිතයෙන් මිදිලා නෙක්ඛම්ම ජීවිතයකට විශේෂයෙන් පැවිදි ජීවිතයකට වෙන්න පුළුවන් ඒ වගේම හුදකලා ජීවිතයකට ඒකේ නාගේ සිත නැඹුරු වෙනවා ඒ නිසා එයා ගිහිගේ අත්හැරලා ආරණ්‍යයකට හෝ හිස්තැනක කියන එකෙන් අපි අදහස් කරන්නේ හුදකලාව විවේකීව කුටියක හෝ ආරණ්‍ය සේනාසනයක හෝ එහෙම නැත්නම් පැවිදි ජීවිතයට පත් වෙලා වාසය කරන්න පුළුවන්. අරිහත්ත්වයට පත් වෙන කෙනෙක්, ගිහිව ඉඳගෙන අරිහත්ත්වයට පත් වෙච්ච කෙනෙක් එවැනි විපරිණාමයකට පත් වෙනවා බාහිරව. ඒකේ නා ගිහිගේ නික්මිලා යනවා. ගිහි ජීවිතේ යාට තව දුරටත් වාසය කිරීම ruci කරන්නේ නැහැ. ඒකට හේතු කාරණා කිහිපයක් තියෙනවා. මොකද ගිහි ජීවිතේ රැඳී සිටින්න අවශ්‍ය කරන තණ්හාව බැඳීම ආශාව සියල්ල උදුරලා දාලා ඉවරයි. ඒ නිසා යාට ගිහිගෙයි තවදුරටත් රැඳෙන්න කැමැත්තක් නැහැ. ඒ වගේම තමයි ඒ කෙනාගේ සිත තුළ අරිහත්ත්වයට පත් වෙච්ච කෙනෙක්ගේ සිත තුළ කරුණාව මෛත්‍රිය ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. ඒ වගේ කෙනෙක් දකිනවා මම මේ ගිහි ජීවිතය තුළ තවදුරටත් වාසය කිරීම තුළින් මාවට සිටින අය කර්ම අකුසල කර්ම රැස් කරගන්න පුළුවන්. අකුසල කර්ම රැස් කරගන්න නිසා ඒ අයගේ අන් අයගේ යහපත පිණිස මම ගිහිගෙයින් නික්මෙනවා කියල ඒකෙනා ගිහිගෙය හැරදාල යනවා. ඒ නිසා මේ අරිහත්ත්වයට පත් වෙච්ච කෙනා එදිනම මරණයට පත් වෙන්න ඕනි කියන එකක් නෑ. නමුත් ඔවැනි කාරණා සිද්ධ වෙන්න පුළුවන්.
විනාඩි පහක් සක්මන් කරන ලදී. ඉන්පසු පබනවා ඔසවනවා පහත් කරනවා යන්න බලන ලදී. මේ කරුණ නිරීක්ෂණය වන ලදී. කාපත්‍යකේ සුමුදු බව මුසුම් බව යමින් යමින් ඔසවන විට වාර්තය නැතිපත්ල මැතක පැමිණ ඇතිවෙන සැහැල්ලු ගතිය ආයේ යවන විට පියාපතක් ප්‍රසන්නා පින්ෂණයක් තුළ හකුල දුන්නක් විගැරෙන්නක් මෙන් පහා සැහැල්වීම් යන්න සිදුවේ. පය පහත් කරන විට නැවත බරගතිය දැනේ. පය මතින් යන්නට පාපත්‍යකේ දැක්ක දේ විරුද්ධ දේ විද්‍යමාන වේ. එනම් තද සීතල ගතිය වේ. යටිපත්වල පය කාපට් එකත් මායිමේ ඇති විට සුදු උණුසුම් පද සීතල එකම යටිපතුලට දැනි. පහ අය දකින සිතද මිලින වේ. අරමුණ අයේ එක් එක් තැනකින් නිපදවන සැනකින් මිලින වේ. එය දකින හිතද මැරේ. යටිපතුල් පුපුරු ගහන ගතිය තබන විට දැනේ. නමුත් එහි කාය කාලයේ ඔසවන විට නොදැනීය. වාතයේ සමුදු මුසු වීම සැහැල්ලු. පොළවේ වැදීම දුක්ගෙන දේ. සිත කුඩා ක්ෂණයකට පිට ගියත් පහා යටිපතුලට පැමිණේ. කැදෙනවා බින්දෙනවා හැර වෙන දෙයක් නෑ නේද කියා හැඟේ. ඒ සක්මන පිළිබඳව ඉස්පස්සේ තියෙන්නේ පරයන්ක පිළිබඳව එක කියවන්න. මූලික අරමුණ උදරයේ පිම්බීම හැකිලීම වේ. මහා ශ්‍රී උතුමන් කී ලෙස කරන්න වීර්යය කරමු. එකට වැඩි දැනීම දැනෙනවා මෙනෙහි කර නැවත පින්දීම හැකිලීම බලමු. ශබ්ද ඇසෙනවා බලා නැවත උත්තරය බලා. දැනෙහි ඉකිලි වේදනා එනදී. වේදනායි කියා බලා. ගොඩක් පීඩාකාරී විට සිහියෙන් ටික හරි. නමුත් මෙම දිගහැරීම භාවනාවේ අවසානයේ වේ. ප්‍රත්‍යක් කරසිදී නිදිමත දෙස බලන් සිටිය කය සහල් කරන විට නිදිමත වේ. සිත රවට්ටයි. හන්දෙට නැග උදරය බලනවා යයි තීරණය කරයි. හන්දෙට නැති. වැඩිම වුණත් විනාඩි දෙකක් බලයි. ඉන්පසු දන්නේ උදේ හැරමිට දිනදා ජීවිතයේදී මහන්සි උතුමන් සරල කර ඇති ලෙස කිරීමට උත්සාහ කරමු. සෑම විනාඩි පහක් තුළම සිත දුරගිය එක්කෝ ඇහෙන දේට දැනෙන දේට පැටිපත් වලට සිත ගෙනේ. උදරේ නුබැලි අරමුණ අනින හැටි බලා සිටි. ගරු මෙහෙණි මහන්ස කරුණාවෙන් මේ සිතට නිවී යාමට උපදෙස් ඉල්ලා සිටින්. තෙරුවන් සරණයි.
එහි සක්මන් භාවනාව පිළිබඳව විශේෂයෙන් ආකාර කිහිපයක් සක්මන් භාවනාවේ පියවරවල් කිහිපයක් මතක් කරලා තිබුණා. වම දකුණ කියන අරමුණෙන් පටන් අරගෙන ඉන්පසු ඔසවනවා තබනවා ඒ වගේම පාදයේ ඉදිරියට ගෙනියන ආකාරය පොළවේ ස්පර්ශ වෙන ආකාරය ඒ වගේම ස්පර්ශය තුළදී ඇතිවන ප්‍රකටවන ධාතුන් ප්‍රකට වෙන ආකාරය විස්තර කරලා තිබුණා. ඒ සීතල උණුසුම තද ගතිය සැහැල්ලු ගතිය ඒ සක්මන තුල සතර මහා ධාතුන් ප්‍රකට වෙන ආකාරය විස්තර කරලා තිබුණා. ඒ වගේම තවදුරටත් ඒ සක්මන් භාවනාව කරන විට අර රූපස්කන්ධේ කැඩි කැඩි බිඳි බිඳි යාමක් පමණයි කියන දකින මට්ටමට පුරුදු පුහුණු කරලා තිබුණා. සක්මන් භාවනාව නම් ඉතාමත් සාර්ථකයි ඒ කියලා තිබුණු ආකාරයට ඒ සක්මන් භාවනාවේ නම් කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ සක්මන් භාවනාව කරපු ආකාරය ඉතාමත් නිවැරදි. ඒ නිසා සක්මන් භාවනාව තව දුරටත් කරන විට ඒ ආකාරයටම කරගෙන යන්න. සක්මන් භාවනාවේ පටන්ගත්තු පළවෙනි පියවරේ ඉඳන් අවසානයට යන මොහොත දක්වාම අවසානයේදී අවසාන පියවරේදී අපි අවබෝධ කරගත යුතු වෙනවා මෙතන සක්මන් කරන මමෙක් නැහැ, සක්මන් කරන කෙනෙක් නැහැ. මෙතන මේ රූප කලාප ටිකක ඇතිවි ඇතිවි නැතිවි නැතිවි බිඳි බිඳි යාමක් පමණයි කියන අවබෝධය ගැන සිහිපත් කරලා තිබුණා. ඒ තැනට එනකම්ම ඒ විදසුන් ඇසින් දකිමින් විදර්ශනා මානසිකාරය තුල ඒ සක්මන තව දුරටත් ප්‍රගුණ කරගෙන යන්න. නමුත් පරයන්ක භාවනාව තුල නම් යම්කිසි ක්‍රමවත් නැති බවක් තිබුණා. පරයන්ක භාවනාව ක්‍රමවත් මදි. ඒක මම හිතන්නේ අර නිසි උපදේශයක් අරගෙන භාවනා කර්මස්ථානයක් ලබාගෙන කරලා කරගෙන නොගිය නිසාදෝ දන්නේ නැහැ. පරයන්ක භාවනාව නම් ක්‍රමවත් කරගත යුතු වෙනවා. මහසි සයාඩෝ ස්වාමීන් වහන්සේගේ ක්‍රමයට පිම්බීම් හැකලීම් භාවනාව කරන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. ඒකෙනුත් අපිට සතර සතිපට්ඨානය වඩන්න පුළුවන්. නමුත් මේ භාවනා ක්‍රමයේ පළවෙනි පියවරේ ඉඳන් දැන් පිම්බීම හැකිලීම කියන භාවනා ක්‍රමයේහි පළවෙනි පියවර තමයි උදරය පිම්බෙනකොට පිම්බෙනවා 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 කියන එක දකින්න ඕනේ. දැන් අපි ආශ්වාස නාසිකාග්‍රය තුල ආශ්වාස ප්‍රාශ්වාස කරන විට අපි ආශ්වාසය දකිනවා වගේම පිම්බීම් හැකිලීම් භාවනාවේදී උදරය පිම්බෙනකොට පිම්බෙනවා 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 කියන එක දකින්න ඕනේ. ඒ වගේම අපි ආනාපාන සතිය ප්‍රාශ්වාසයේදී ප්‍රාශ්වාසය දකිනවා සේම පිම්බීම් හැකිලීම් භාවනාවේදී උදරය අරමුණු කරලා උදරය හැකිලෙන අවස්ථාවේදී ඒ හැකිලීම සිතින් දකින්නට ඕන. ඒ පළවෙනි පියවර පිම්බෙනවා හැකිලෙනවා. උදරයේ පිම්බීම සිතින් දකිනවා. ඒ වගේම උදරයේ හැකිලීම සිතින් දකින්න ඕන. ඒ පිම්බීම හැකිලීම පමණක් වෙන කමටහන් එතෙන්දි මෙනෙහි නොකර පිම්බීම හැකිලීම පමණක් දැක දැක අඩුම තරමේ විනාඩි 45ක්වත් ඒ පිම්බීම හැකිලීම තුල සිත එක දිගට පවත්වාගෙන යන්නට ඕන. එහෙම නැතුව අපි අනිත් කමටහනුත් එතෙන්දි මිශ්‍ර කරගත්තොත් එකක්වත් අපිට හරියට කෙරෙන්නේ නැහැ. එතකොට ඔක්කොම මිශ්‍ර වෙච්ච ස්වභාවයක් තියෙනවා. නමුත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අඩුයි. ඒ නිසා මූලික පළවෙනි පියවර හොඳට විනාඩි 45ක් විතර පිම්බීම හැකිලීම විතරක් අරමුණු කරමින් වෙන දැනෙන කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව දැනෙන හැම දෙයක්ම හිතින් අතහැරලා පිම්බීම පමණක් දකින්න හැකිලීම පමණක් දකින්න පිම්බීම හැකිලීම දෙක පමණක් දකිමින් ඒ තුල සිහිය පවත්වාගෙන සිත සමාධිමත් වෙනකන් විනාඩි 45ක් විතර ඒ භාවනාව ප්‍රගුණ කරලා ඉන්පසු දෙවෙනි පියවර විදිහට තමන්ට ලැබෙන අත්දැකීම අනුව භාවනා උපදෙස් ලබා ගන්න ගුරුවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න එතනින් එහාට දෙවෙනි පියවර ප්‍රගුණ කරන ආකාරය පිළිබඳව. එනිසා අපි මේ වෙලේ සිහිපත් කළේ ඒ පළවෙනි පියවර හරියට ප්‍රගුණ කරන්න. ඉන්පසු තමයි අපිට ඊළඟ පියවරවල් විස්තර කරන්න පුළුවන් වෙන්නේ.
ප්‍රශ්නයි තවත් ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න නැහැ.
ගම්මැණියන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. විචිකිච්ඡා සීලබ්බත පරාමාස යනාදී පැහැදිලි කරලා දෙන්න කියලා.
ඔව්.
සත්‍යයේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස.
තුනමද සංයෝජන තුනමද
සීලබ්බත පරාමාස සහ
හොඳයි හොඳයි. ඔව් අපි සක්කාය දිට්ඨිය පිළිබඳ අද දේශනාව තුළ විස්තර කරා. ඒ නිසා දැන් විචිකිච්ඡාව කියලා කියන්නේ ඇත්තටම අපේ සිතේ ඇතිවන සැකය. බුද්ධ ආදී අටතැන්හි ඇතිවන සැකයට තමයි අපි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඒක අපි සරලව විස්තර කරොත් දැන් කෙනෙක් මේ මාර්ගය ප්‍රගුණ සෝවාන් වෙන්න උත්සාහ කරන කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක් තුළ විචිකිච්ඡාවක් හටගන්නේ නැහනේ. දැන් සෝවාන් වෙනකන් අපේ සිත් තුළ විචිකිච්ඡාව ඇති වෙනවා, සැකය ඇති වෙනවා. සැකය ඇති වෙන ප්‍රධානම කරුණක් තමයි මේ මාර්ගය අපි ප්‍රගුණ කරගෙන යන විට තමන්ගේ හිතට සැකයක් සමහර අවස්ථාවලදී පහළ වෙනවා. මම මේ කරන භාවනාව නිවැරදිද? මම මේ කරන භාවනාව තුළ මට මාර්ගඵල අවබෝධ වෙයිද? මේක හරිද? මං කරන මේ කමටහන හරි එකක්ද මේ කරන්නේ? මේ කරන කමටහන තුලින් මට ප්‍රතිඵල ලැබෙයිද? අපිට එහෙමයි පහළ වෙන්නේ. ඒක තමයි සැකය. සිත තුළ සැකය පහළ වෙනවා. විචිකිච්ඡාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි සමහර අයට සැක පහළ වෙනවා පෙර භව පිළිබඳව. පෙර භවයක් කියන එකක් තිබුණද, අපි අතීතයේ ඉපදිලා පෙර භවවල අපි ඉපදුනාද, පෙර භව පිළිබඳ සැක පහළ වෙනවා. තව සැක පහළ වෙන ක්‍රමයක් තමයි අනාගත භව පිළිබඳව. අනාගත භව පිළිබඳ අපිට සැක පහළ වෙනවා. කොහොමද අනාගත භවය අපි ආපහු ඉපදෙයිද? කවුද දන්නේ ඉපදෙයිද කියලා? අපි ආයි ඉපදෙයිද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඔන්න ඔහොම සැකේකුත් පහළ වෙනවා. පෙර භව, පසු භව, අනාගත භව පිළිබඳ සැක පහළ වෙනවා. තවත් සමහර අයට අවාසනාවකට හිතේ සැක පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වුණාද ඇත්තටම? බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වුණාද? මේව ඇත්තද? මේ උන්වහන්සේලා දේශනා කරපු ධර්මය ඇත්තද? ධර්මය කෙරෙහි සැක පහළ වෙනවා. මේක එක එක්කෙනාගේ කටින් කට ඇවිල්ලා මේ වෙනස් වෙච්ච ධර්මයක්ද? එහෙම නැත්නම් මේ ධර්මය ඇත්තම ධර්මයද? ඔන්න ඔය විදිහට සැක පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක පහළ වෙනවා, ධර්මය කෙරෙහි සැක පහළ වෙනවා, සංගරත්නය කෙරෙහි සැක පහළ වෙනවා. මේ සංඝයා තුළ මේ ගුණ තියෙනවද? මේ අය මේ මාර්ගඵල ලබලද නැද්ද? විවිධ සැක පහළ වෙනවා. එතකොට බුද්ධ රත්නය ගැන සැක පහළ වෙනවා, ධර්ම රත්නය ගැන සැක පහළ වෙනවා, සංඝරත්නය ගැන සැක පහළ වෙනවා, පෙර භව පිළිබඳ සැක පහළ වෙනවා, අනාගත භවයේ පිළිබඳ සැක පහළ වෙනවා. ඒ වගේම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, ත්‍රිශික්ෂාව ගැන සැක පහළ වෙනවා. ත්‍රිශික්ෂාව කියලා කියන්නේ සීලය පිළිබඳ සැක පහළ වෙනවා, සමාධිය පිළිබඳ සැක පහළ වෙනවා, තමන් වඩන විදර්ශනා ප්‍රඥා, විදර්ශනා භාවනාව පිළිබඳ සැක පහළ වෙනවා. මෙන්න මේක තමයි විචිකිච්ඡාව කියන්නේ. සෝවාන් මාර්ගඵලයක් සාක්ෂාත් කරන මොහොත දක්වාම මේ විවිධ සැක තමන්ගේ හිතේ විවිධ විදිහට පහළ වෙන්න පුළුවන්. සෝවාන් වුණාට පස්සේ තමයි මේ විචිකිච්ඡාව, ඒ සැක ටික ඔක්කොම නැති වෙලා යන්නේ. සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ අපි විවිධ දේවල් අදහනවා. දැන් අතීතේ නම් විවිධ ෘත, විවිධ ක්‍රම අදහලා දිනවා. ගොගෝ ෘත එක එක දේවල් අදහලා දිනවා. දැන් අපිට මේ කාලේ වුණත් කෙනෙකුට දුක නැති කරගන්න යම්කිසි දෙවියෙකුට කියනවනම්, අනේ මගේ දුක නැති කරලා දෙන්න. දෙවියන්ට පුළුවන් ද අපේ දුක නැති කරන්න? මේ ලෝකේ කිසිම දෙවි කෙනෙකුට බෑ අපේ දුක නැති කරන්න. ඒකට ඉන්න එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණයි දුක නැති කරන මාර්ගය දේශනා කළේ. ඒ මාර්ගයේ ගමන් කළොත් විතරමයි දුක නැති වෙන්නේ. එහෙම නැතුව වෙන කිසිම ක්‍රමයකට අපිට වෙන 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 දේවල් අදහලා, දෙවිවරු අදහලා හරි, වෙන අමනුෂ්‍යෝ අදහලා හරි, කාගෙන්වත් වෙන කිසි මේ ලෝකේ මේ 31 තලයේ කිසිම කෙනෙක්ගේ උපකාරයකින් අපේ දුක නැති කරන්න බෑ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් පමණයි කෙනෙක්ට දුක නැති කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දුක නැති කර ගැනීමේ අදහසින් తాවකාලික සැනසීමක් සොයන්න අද බොහෝ දෙනෙක් විවිධ తాවකාලික කෙටි ක්‍රම, විවිධ දේවල්, විවිධ මිත්‍යාවන් පස්සේ අද යනවා. ඉක්මනින් මාර්ගඵල ලබන්න, කෙටි කලකින් ප්‍රතිඵල ලබන්න. ඒ විදිහට අපි විවිධ වැරදි දෘෂ්ටි, වැරදි මතවාදවල එල්බගෙන ඉන්නවා. ඒ නිසා මේ සීලබ්බත පරාමාස කියලා කියන්නේ අන්න ඒ වගේ වැරදි මත, වැරදි ෘත, වැරදි දේවල් වලින් අපේ දුක නැති කරන්න අපි ක්‍රමයක් හොයනවා නම් ඒක සීලබ්බත පරාමාස වෙනවා. ඒ නිසා අපි කිසිසේත්ම සෝවාන් වෙච්ච පුද්ගලයෙක් දන්නවා අර නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. ඒ කියන්නේ වෙන අන් සරණක් නැහැ අපිට. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ සරණ හැරුණකොට අපට අන් සරණක් නැහැ කියන එක ඒ අවබෝධයටපත් වෙනවා අර සීලබ්බත පරාමාස විචිකිච්ඡා ආදී ප්‍රහීන වීම තුලයි.
මෑණියන් වහන්සේ අපිට සැලසුම් කළ තුරු වෙලා දෙමින් අවසන් වෙනවා. ඒ නිසා අපි ප්‍රශ්න විචාර request time meeting අවසන් කරනවා.
හොඳයි.
අපි සිය සමාදන් වෙච්ච පින්සෙන් සමහර දෙනෙක් පන්සිල් සමාදන් වෙන්න කැමති. ඔබ වහන්සේ
නයි පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံपि बुद्धं शरणं गच्छामि. ဒုတိယံपि ဓမ္မံ शरणं गच्छामि. ဒုတိယံपि संघं शरणं गच्छामि. ဒုတိယံපි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တ තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණ සහිත මෙම පංචශීලය මට මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා. අභිවාදන සීනිස්ස නිච්ඡං උද්ධාපජායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත්ම වේවා, උතුම් වූ නිවනින්ම සැනසෙත්වා, සුවපත්තේවා, 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 සුවපත්තේවා. Thank you.